සාකච්ඡා අවස්ථාව පැහැදිලි කරගත යුතු විමසිය යුතු කාරණා තිබෙනවා නම් පුහුණුවට අදාළ මේ හේත අවස්ථාව වැඩ අඩුද වැඩිද කාර්ය බහුලද නැද්ද කියන කාරණය සාපේක්ෂ දෙයක්. කෙනෙකුට කෙනෙකුගේ වයස අනුව, හැකියාවන් අනුව, තනතුර අනුව, කාලය අනුව ඒ කළ හැකි වැඩ ප්‍රමාණය, කළ යුතු වැඩ ප්‍රමාණය වෙනස් වෙනවා. කොහොම නමුත් කෙනෙකුට නැතිනම් ඉඩක්, ප්‍රස්තාවක්, අවකාශයක්, වෙලාවක් සහ අවස්ථාවක් තමන් සමගම ඉන්න, තමන්ගේ පවුලේ සමග ඉන්න, ඒ ජීවිතයේ අවිවේකී ජීවිතයක්. කෙනෙක් නින්දට යන්නේ විඩාවට පත්වනම්, අවදි වෙන්නෙත් විඩාවෙන්නම්, ඉන්නේ ආතතියෙන්නම්, ඒ දැසන අවදි වූ මොහොතේ පටන් නින්දට යන තෙක් ඉන්නේ ආතතියෙන්නම්, බොහොම ඉක්මනට කිපෙනවනම්, නුරුස්නා බව පහසුවෙන් ඇති වෙනවනම්, වැඩ අතපසු වෙනවනම්, බාගෙට කාලෙත් නම් වැඩ කෙරෙන්නේ, ඒවායේ කෙනුත් බොහොමයක අඩුපාඩු තිබෙනවනම්, එහෙමනම් ඒ ජීවිතය අවිවේකී ජීවිතයක් කියන්න පුළුවන්. විවේකී ජීවිතයක් කියන්නේ වැඩ අඩු ජීවිතයක් කියන්නේ කම්මැලි ජීවිතයකට නොවේ. කිසිවක් නොකර සියලුම වැඩ අනිත්‍යයි ගැඟේ ගසා එහෙම මේ වැඩ මගාරින, වගකීම් පැහැර හරින, යුතුකම් නොසලකා හරින ඒ ජීවත් වීමෙන් අනුන්ට වැඩකුත් නැති, තමන්ට වැඩකුත් නැති, රස්සාවට වැඩකුත් නැති, පවුලට වැඩකුත් නැති, මෙලවටත් නැති, පරලොවටත් නැති එහෙම ජීවිතයකට නොවේ විවේකී ජීවිතයක්, නැතිනම් වැඩ අඩු ජීවිතයක් කියන්නේ. මේ දෙකම අන්ත දෙකක්. කම්මැලි ජීවිතයයි ආතතිය කලබලයට පත්වන ජීවිතයයි දෙකම අන්ත දෙකක්. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. කාලයේ නිකරුණේ නාස්ති කරන්න එපා. එනේ දහමින් දෙන වදන හැම මොහොතකින්ම ගත හැකි ප්‍රයෝජනය ගන්න. නිකරුණේ කාලයට ගෙවි යන්න ඉඩ දෙන්න එපා. නිකරුණේ ආයුෂ ඉවර වෙන්න ඉඩ හරින්න එපා. හැම දවසකම අවසානයේ බලන්න කොහොමද දවස ගෙවි ගියේ, අර්ථවත් ගෙවි ගියාද, කොහොමද රස්සාව, කොහොමද ගෙදර ජීවිතේ, සමාජ ජීවිතේ කොහොමද, පාරතුටේ මන ගැහනු අයත් එක්ක කතා කරන්න පුළුවන් වුණාද, ඒ අයට හිනා වෙන්න සුබ දෑසනක් කියන්න පුළුවන් වුණාද, සැපසනීපාන්න දුරකථනයෙන් කතා කළා අයත් ගිහිතරිද වෙන්න නැති වෙන්න ඒ අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් වුණාද, අමතාත් එක්ක කතා කරන්න පුළුවන් වුණාද, දුව පුතාය සමග, ස්වාමියා භාර්යාව සමග, ඒ සමගම බලන්න තමන් එක්කත් ඉන්න පුළුවන් වුණාද. දැන් මේ සියල්ල දිහා බල්ලා කෙනෙකුට සතුටු වෙන්නට පුළුවන් නම් දවස අවසානයේ අන්න අර්ථවත්ව ගත වුණා කියන්න පුළුවන්, විවේකී ජීවිතයක් කියන්නත් පුළුවන්. තමන්ගේම හෘද සාක්ෂිය තමන්ට ප්‍රශංසා කරන ජීවිතයක්. අනිත්‍යයෙන් ප්‍රශංසාත් ලැබෙනවා නොලැබෙන්නත් පුළුවන්. වඩා වටින්නේ තමන්ගේ හදවත තමන්ට දොස් නොකියන ජීවිතයක්. ඊළඟට ඔබතුමා මතු කළ දෙවෙනි කාරණේ සංවේගය. කිසියම් හදිස්සියක් අවශ්‍යයි මේ ගමන යන්න. ඒ හදිස්සිය නැත්නම් සසරින් එතර වීමක් ගැන නැතිනම් හිත හදා ගැනීමක් ගැන එසේත් නැතිනම් අත්හැරීමක් ගැන කෙනෙක් කටයුතු කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කවුරුවත් මරණයට සූදානම් වන්නේ නැහැ. මරණය තව ගව් ගානක් ඈත තියෙනවා කියලා හිතනවනම් තව අවුරුදු 50කින් 100කින් පමණ පසුයි මැරෙන්නේ. ඒත් මැරෙන්නේ නැහැ කියලා හිතන තැනක නම් ඉන්නේ. කිසි කෙනෙක් එහෙම හිතන කෙනෙකු මරණයට සූදානම් වීමක් නැහැ. අත්හරින්න ලෑස්ති නැහැ. තව තව බදා ගන්න අවශ්‍ය දේ අනවශ්‍ය දේ තව තවත් බදා ගන්න, තව තවත් ලං කර ගන්න. දවසක අනපේක්ෂිත මොහොතක මරණය විසින් බලහත්කාරයෙන් උදුරා ගන්නා තෙක්ම බදාගෙන ඉන්නයි එබඳු කෙනෙක් ලෑස්ති වෙන්නේ. ඒ වේදනාකාරී. එයා හරියට මේ අම්මාමයි කෙස් උදුරනවා වගේ, නියපොතු උදුරනවා වගේ, අතපය ගලවනවා වගේ. ඒ කොපමණ වේදනා සහගතද? ඒට කලින් අත්හරින්නට ලෑස්ති නම්, ඒට කලින් අත්හැරීම ගැන සිතා තිබෙනවා නම් ඒ වේදනාකාරී උදුරා ගැනීමක් බවට මරණයපත් වෙන්නේ නැහැ. ඉතින් සඳහා කිසියම් හදිස්සියක් අවශ්‍යයි. ඈනුම් මරිමි උදාසීනව කුසීතව කම්මැලිව සියල්ල කල්දමමින් ඇතිතරම් කාලය තිබෙනවා කියා සිහින දකිමින් ආයිසීවර වනතෙක් කාලකන්නිකමට සිටීමෙන් කිසි කෙනෙකුට ධර්මාවබෝධයක් ලැබෙන්නෙත් නැහැ, හිතක් හදාගන්නත් නැහැ. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වන්නටත් නැහැ. නිසා තමන්ව හදිස්සි කළ යුතුයි. ඒ තමන්ම කරගත යුතු දෙයක්. යන්නේ හිමීට නම් එක්ක යන්නෙම නැත්තම් තමන්ව දැක්කිය යුතුයි. ධෛර්යයෙන් කඩාගෙන මිදගෙන දුවනවා නම් ඒ තමන්ම වේගය අඩාල කරගත යුතුයි. ඉතින් කෙසේ හෝ මේ සංවේගය උපදවා ගත යුතු දෙයක්. සංවේගය කියන්නේ ඊළඟ මොහොතේ මොනවා වේද කියන්න බැරි ඕනෑම දෙයක් විය හැකි අවිනිශ්චිත වූ නිවැරදිව අනාවැකි කිවෙන හැකි ලෝකයක සහේබඳු ජීවිතයක තමා අප ඉන්නේ. ඒත් එහෙම ඕනෑම දෙයක් සිදුවිය හැකි ජීවිතයක නම් ඉන්නේ. ඕනෑම දෙයක් සිදුවිය හැකි ලෝකයක නම් ජීවත් වන්නේ. ඒට අප ලෑස්තිද? සිදුවන ඕනෑම දෙයක් පිළිගන්න, බාරගන්න ලෑස්තිද? තිබෙන ඕනෑම දෙයක් නැතිවන විට එය බාරගන්න ලෑස්තිද? මේ ගැන කලින් හිතන්න. හිතනකොට ලෑස්ති නැතිනම් ඒට ලෑස්ති වීමේ හදිස්සියක් ඇති වෙනවා. කොහොමත් නැති වෙනවා. අප ලෑස්ති වුණත් නැතත් නැතිවන දේ නැති වෙනවා. අහිමි වන දේ අහිමි වෙනවා. දුරස් වන දේ දුරස් වෙනවා. ලෑස්ති වුණත් නැතත් ඒ සිතුවීම් නවත්තන්න බෑ. වයසට යන එක වයසට යනවාමයි, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා සහ ඊට කලින් බොහෝ දේ වෙනවා. ඒවා අපේ අතේ නොවේ තිබෙන්නේ. අපේ අතේ තිබෙන දේවල් නම් අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපේ අතේ බොහොම ටිකයි තියෙන්නේ. ලෑස්ති වීම තියෙන්නේ අපේ අතේ. ලෑස්ති වීම. ඉතින් අපේ අතේ නැති දේවල් අපිට ඒ නැති දේවල් වලට කාලසටහන් හදන්න බෑ. මෙන්න මේ දවසේ ලෙඩුණාට කමක් නෑ, මේ දවසේ මේ ලෙඩේ හැදුනට කමක් නෑ, මෙන්න මේ කාලේ වයසට ගියාට කමක් නෑ, මේ කාලේ මැරුණාට කමක් නෑ, මෙන්න මේ කාලේ වෙනකොට අහවල් අය නැති වුණාට කමක් නෑ. එහෙම කාලසටහන් හදන්න බෑ අපේ අතේ නැති දේවල් වලට. අපට ඇත නැති ලෝක ධර්මතා ඇවිත් අපිට ගහනකොට, අපිට පහර දෙන විට ඒට අපි ලෑස්තිද? ලෑස්ති නැත්නම් ලෑස්ති වෙන්න. ඒ ලෑස්ති වීමේ හදිස්සියට තමයි සංවේගය කියන්නේ. ඒ සංවේගය ඇති වෙන්නට ඕනෑ තරම් ඇති තරම් සාධක දත්ත තොරතුරු සිදුවීම් අපාපේ ජීවිතවලත් වෙනවා, සමීපය අයගේ ජීවිත තුලත් සිදු වෙනවා, සමාජයේත් වෙනවා, ලෝකෙත් වෙනවා. විශේෂයෙන් මේ නූතන මාධ්‍ය තාක්ෂණයත් සමග ඇති තරමට සංවේගීය හැකි දේවල් එක විනාඩියෙන් දෙකෙන් දැනගන්න පුළුවන්. දේබඳු සිදුවීම් දෙස බලමින් විනෝද වීම වෙනුවට, ඒවා වින්දනය කිරීම වෙනුවට, එය අපටත් විය හැකි, ඕනෑම අනතුරක් අපටත් විය හැකි එහෙම අනතුරක් නොවේ කියා තමන්ට තමන් ගැන දිය හැකි සහතිකේ කුමක්ද තමන්ගේ අය ගැන දිය හැකි සහතිකේ කුමක්ද එබඳු විනාශයක් තමන්ගේ දේපල වලට නොවේ කියා තිබෙන සුරක්ෂිත භාවයේ කුමක්ද මේව අපිට ප්‍රශ්න කරන්න පුළුවන් ඒ තව කෙනෙකුට විපතක් වන විට ඒ තානේ අපොයි කීමෙන් මන නැවතින් නැතුව කොහෙත් මේ වින්දනය කරන්න නම් නොයා යුතුයි වින්දනය කිරීමට නොයා අප ඉන්නේ එතනම නේද කියන කාරණය මතක් කරගන්නට උනේ මොකද ඒ අමතක වෙනවා මහා විපතක් විසින් එයා අපට මතක් කර දෙන්න කලින් අප විසින් මෙයා අපට මතක් කර දී ඒ වට මොහොත දෙන්නට අපව සූදානම් කිරීමයි සංවේගයෙන් කරන්නේ කවදත් මේ කාර්යබල තෙතියෙන් තදිනේ නිසානේ කරණී සූත්‍රේ පවායේ ඇති කරගත යුතු කුණයක් විදියට අපකිච්ච සදාන් කොට තිබෙන්නේ අවුරුදු 1600කට කලිනුත් සාමාන්‍ය ජීවිතය ඇතුලේ කෙනෙකුට බණක් භාවනාවක් කරගන්න විවේකයක් තියෙන්න නැතුව ඇති. ඒ නිසා විවේකේ තමන් විසින් ලබාගත යුතු දෙයක් ඇති කරගත යුතු ගුණයක් බව කරණීය සූත්‍රයේ සඳහන් වෙනවා. නිසා කවදටත් මේ අවිවේකය පොදු ධර්මතාවයක්. එදාට වඩා අද වෙනස ඒ කිසියම් සීමාවක් තුල කාර්ය බහුල වුණා. නමුත් අද සීමාවක් නැති තැනකට ඇවිත් තිබෙනවා ඒ කාර්ය බහුලත්වය. සමහර දා නිදා ගන්නට ඇති කලවර වැටුනහම කෘතිම ආලෝකයකුත් නැහැ. ඒ රාත්‍රියේ විශේෂ කාර්යනුත් නැහැ. නමුත් අද ඒ සියල්ල උඩු වැඩිකුරු වෙලා දහවල රාත්‍රිය බවට පත් වෙනවා. සමහර දහවලට වැඩි රැය එළියයි. නිින්ද යන්නේත් නැහැ. ඒ ඊළඟ ප්‍රශ්නේ. ලේසියෙන් නිින්ද යන්නේ රාත්‍රියට බොහෝ දිනකට. එය ලෝක ව්‍යාප්ත ගැටලුවක් බවට පත් වෙමින් යනවා. සමහර එහෙම තත්ත්වයක් ව්‍යාප්ත කරමින් යනවත් ඇති. වෙළඳ සමාජයේ විසින් ඒ ඔබතුමා කියව කාරණය බොහොම ඇත්ත කෙනෙක් හඳුන්වා දෙන විට එය බොහොම ඒ තැනැත්තා පිළිබඳව කිව හැකි විශිෂ්ට ගුණයක් විදිහට අද කියනවා කාර්ය බහුල කෙනෙක් කියලා. මෙතුමා නැත්නම් මෙතුමිය බොහොම කාර්ය බහුල කෙනෙක්. එය නම්බු නාමයකටත් එහා ගිය ගෞරව පුද කිරීමක් විදිහට තමයි හිතන්නේ. එහෙම කියන්නත් කැමති අහන්නත් කැමති. තමනුත් තමන්ට කියා ගන්න බොහොම වැඩ තියෙන. ඒ තියෙන වැඩ අස්සේ තමයි මේ ආවේ කියලා. අගේ කිරීමක් එය අගේ කළ යුතු දෙයක් සේ හිතනවා. විවේකයක් නැතිකම්, ආතතිය, දෙයින්ම හිතාගන්න පිළිවන්නේ අප කොහෙද ඉන්නේ කියා. අගේ කළ යුතු දේ කුමක්ද, අගේ නොකළ යුතු දේ කුමක්ද, සෞඛ්‍ය සම්පන්න ජීවත් වීම කුමක්ද, ලෙඩ වෙන අසනීප වෙන ජීවන රටාව කුමක්ද, සසර දික් වෙන රටාව කුමක්ද, සසර කෙටි කරගන්න මඟ කුමක්ද, මේ සියල්ල දැන් කන පිට හැරිලා පටලවාගෙන ඉන්නේ. ඒ නිසා මේ සමස්ත සමාජයේම ඒ කාර්ය බහුලත්වයේ නැමැති වසංගතයට අහු වෙලා ඉන්නේ. බොහෝ විට අප අවධානය යොමු කරන්නේ ওই කායික වසංගත හිඹිරිස්සා වුණ ඒ වගේ එවැනි වසංගත පමණයි බෝ වෙනවා කියලා. නමුත් ඊට වඩා බොහොම වේගයෙන් සහ භයානක විදිහට බෝ වෙනවා, පැතිරෙනවා, ව්‍යාප්ත වෙනවා මේ මානසික වසංගත. බිය බොහොම ඉක්මනට පැතිරෙන දෙයක්, ඒ වසංගතය, ආතතියක් ඒ වගේ. එක්කෙනෙකුට බෝ වුණාම කාර්යබහුලත්වය යා බලන්නේ අනිත්‍යයටත් ඒක බෝ කරන්නේ. එක්කෙනෙක් ආතතියෙන් ඉන්න විට ඒ ආතතියෙන් ඉන්න කෙනා බලන්නේ මුළු සමාජයේම ආතතියටපත් කරන්න. කවුරුවත් හිමීට වැඩ කරනවට, නැතිනම් හිමීට ඇවිදිනවට, සංසුන්ව කතා කරනවට, කියන දේ හොඳට අහලා බලලා තේරුම් අරගෙන උත්තරයක් දෙනවට එහෙම කැමති නැහැ. හදිස්සි කරනවා, දුවනවා. තමනුත් දුවන ගමන් අනිත් අයවත් දුවවනවා. තමනුත් වැටෙන ගමන් අනිත් අයවත් වට්ටනවා. තමනුත් ලෙඩ වෙන ගමන් අනිත් අයවත් ලෙඩ කරනවා. වැඩ කිරීම එකක්, කාර්ය බහුලත්වය තවත් දෙයක්. මේ දෙකක් දේවල් කරනා වගේ පේන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒ කරන දේවල් වලින් වැඩක් වෙනවද කියන එක. වැඩක් වෙන දෙයකට විතරයි වැඩක් කියන්න පුළුවන් කරන්නේ. කරන දෙයකින් පළක් තියෙනවා නම්, ඇත්තටම වැඩක් වෙනවා නම්, අන්න ඒ බඳු දෙයට විතරයි වැඩක් කියන්න පුළුවන්. කරන හැම දෙයක්ම වැඩක් වෙන්නේ නැහැ. ඒතර වැඩක් නොවන බොහෝ දේවල් පටලවාගෙන කිරීම වැඩ කිරීම නොවේ. ඒකට වැඩ කරනවා කියන්න බෑ. අපි සමාජය ගත්තාම බොහෝම කාර්ය බහුලයි. පුංචි ළමයාගේ පටන් කාර්ය බහුලයි. ඉන්නේ ආතතියෙන් බොහෝ දෙනෙක්. බොහෝම දෙනෙක් ඉන්නේ ආතතියෙන්. ඒ ආතතියේ රෝග ලක්ෂණ බොහෝ විට දකින්න ලැබෙනවා. ඒතරද ඒ බඳු කාර්ය බහුල ආතතියෙන් ඉන්න සමාජයක් මීට වඩා දියුණු වෙන්න ඕන. භෞතික වශයෙන්. ඵලදායිතාවයක් තියෙන්න ඕනේ මීට වඩා. නමුත් එහෙම භෞතික සංවර්ධනයක් පේන්නේ නැහැනේ. ওই තියෙන කලබලය, ওই තියෙන හදිස්සිය, ওই තියෙන වැඩකොඩ එහෙම බැලුවොත් රටක් විදිහට මීට වඩා දියුණු වෙන්න ඕන. නමුත් එන්නෙන්ද එහෙම දියුණු වෙන බවක් පේන්නේ නැහැ ආතතිය වැඩි වුණාට. ඒක දියුණු වුණු රටවල් බොහෝ විට දියුණු වෙලා තියෙන්නේ ආතතියින්. ඒ ආතතියින් මුළු රටේම මිනිස්සු වැඩ කිරීම නිසා දියුණු වෙලා තියෙන්නේ. ආතතියින් එහෙම දිවීම කාර්ය බහුල වුණා කියා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා වෙන හානි, ඒ අසිහියෙන් වැඩ කිරීම නිසා සිදුවන වැරදි, ඒව නිවැරදි කරන්න යන වියදම බැලුවහම, කාලයේ බැලුවහම, ඊළඟට ඒ නිසා අසනීප වෙන අය සුව කරන්න යන ඒ ජාතික ධනය බැලුවාම, සම්පත් බැලුවාම, ඇත්තටම ඒ කාර්ය බහුලයි කියන එකෙන් වෙන්නේ පරිහානියක් මිස පෞද්ගලිකවත් සමාජීය පැත්තෙනුත් පරිහානියක් මිස සංවර්ධනයක් නන් නොවේ.
සමාජයේ කාර්ය බහුල නැති තත්ත්වයක් ඒක යහම අපි දන්නේම නැතුව ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. දරුවත් රැකියාව කරන කෙනා අපේ අපේ සීලය බලා ගැනීම ප්‍රමාණවත් නැත්තරම තුන අපි ඒකට බොදු වෙනවා සමාන කරාට ඒ ගැන සීය එහෙම නැවෙනවා තිබුණොත් ගොඩක් දුර පහු කරලා ඉවරයි. අපි සීලය මාත්‍ය අවශ්‍යතාව දෙකේ වුණා අපිට මිටින් මිටේ හෝ යම් සැලැස්මක් හෝ දවසේ ඒ බව දැනුවත් කිරීමක් ඇති කර ගැනීම සැලැස්මක් හෝ තියෙනවා නම් යම් මට්ටමකට බොදුරු නොවී ඉන්න ඒ වගේ දෙයක් දීලාම විදිහට අපිට පුළුවන්.
ඔව් අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒ නිසානේ මේ ඒ වසංගතයක් වගේ පැතිරෙන්නේ. කලබලයේ ආතතිය ඒකාරී බව ගත්තේක වසංගතයක් වගේ. ඒකෙන් කවුරුවත් බේරලා නැහැනේ. උන්චිම ළමයාටත් ඒ දෙදේ බෝ කරලා තියෙනවා, බෝ වෙලා තියෙනවා. තාම බෝ වෙලා නැත්තේ මව් කුසේ ඉන්න කෙනාට. නමුත් ඒ එයාත් ඇත්තටම බෝ වෙලා නැද්ද කියන්නේ හරියටම කියන්න බෑ. ඉතින් මේ නතර වීමක් නෑ. අපි මිනිස්සු අපි යන්ත්‍ර නොවේ. යකඩ නොවේ. කලුගලුත් නොවේ. අපි මිනිස්සු. දිවිය හැකි වේගයක් තිබෙනවා, දිවිය හැකි දුරක් තිබෙනවා. මේ දෙකම හඳුනා ගන්න ඕනේ. කොපමණ වේගෙන් දුවන්න පුළුවන්ද, කොපමණ දුරක් දුවන්න පුළුවන්ද, කොපමණ කාලයක් දිවිය හැකිද. දැන් මේ කාරණා තේරුම් නොගෙන ජීවිතය කියන්නේ කෙටි දුර ධාවනයක් නොවේනේ. කෙටි තමයි. නමුත් ඒ මීටර් 100 200 වගේ ධාවනයක් නොවේනේ. එහෙම මීටර් 100 200 ධාවනයක නම් පටන් ගත්ත තැන ඉඳලම උපරිම වේගයෙන් දුවන්න පුළුවන්. මොකද මීටර් 100න් පස්සේ හති දාගෙන බිම වැටලා ඉන්න පුළුවන්. නමුත් මේක සෑහෙන දුරක් දුවන මැරතන් ධාවනයක්නේ. ඒතර හිමීට පටන් ගන්න ඕනේ. හිමීට පටන් ගත්තොත් තමයි අන්තිමට වෙනකල් දුවන්න පුළුවන්. අවසාන ඉලක්කයටම යන්න පුළුවන්. ඉතින් ඒ තේරුම් නොගෙන මේ මීටර් 100 200 වගේ කෙටි ධාවනයක් කියලා හිතාගෙන මහ උපරිම වේගයෙන් පටන් ගත්තාම බලන්න අද ලෝකේ පුරාම බොහොම ඉක්මනට වැටෙනවා. අවුරුදු 30 40 වෙනකොට තවදුරටත් වැඩ කරගන්න බැරි. අපි සියලා ආචින අවුරුදු 70 80 90 ඒත් වැඩ කරනවා. නමුත් ඒ තුන්වෙනි පරම්පරාවට එනකොට අවුරුදු 40 35 40 වගේ වෙනකොට බෑ. එක කායික වශයෙන් ලොකු අසනීපයක් හදනවා, තවදුරටත් වැඩ කරගන්න බැරි. එහෙම නැත්නම් මානසික වශයෙන් ලොකු විඳවැටීමක් වැටලා ඔක්කොම එපා වෙලා ගිහිල්ලා අක්‍රියකාරී වෙනවා. ඉතින් මේ තමයි අවබෝධය අවශ්‍යයි. සිහිය විතරක් නෙවෙයි, ඔබතුමී කී වගේ අවබෝධය අවශ්‍යයි. මේ ජීවිතය කියන්නේ එහෙම මේ දවසින් දෙකින් ඉවර කරන්න තියෙන දෙයක් නෙවෙයි දුවා. එහෙමීට ඒ කිසියම් වේගයක් පවත්වාගෙන යමින් එහෙනම් බොහොම දීර්ඝ දුරක් යන්න තියෙන ගමනක්. ඒ මුළු ජීවිත කාලයේම අවුරුදු 70කින් 80කින් ලබන්න තියෙන සියලුම අත්දැකීම් සහ සම්පත් ටික අවුරුදු 10කින් 15කින් 20කින් ගන්න ඕනේ කියලා හිතලා දුවනකොට ලැබෙනවා. නමුත් ඉන්පස්සේ ජීවිත කාලයක් ඉතිරි වෙනවා, අවුරුදු තව 30 40ක් ඉතිරි වෙනවා, කිසිවක් කර තියාගන්න බැරිව ඉන්න වෙනවා. දැන් මං සියල්ල ලබා ගත්තා කියලා ඒ සතුටින් විශ්‍රාම ගන්න පුළුවන් තැනකට නෙමෙයි ඉන්නේ. කිසිවක් කර තියාගන්න බැරි කායිකවත් අඩපණ වුණු, මානසිකවත් ඔත්පල වුණු, බුද්ධිමය පැත්තෙනුත් හීන වුණු තැනකට එනවා. නමුත් ජීවිත කාලේ තියෙනවා. ඉතින් ඒ විදිහට අබ්බගත තත්ත්වෙන් එතනින් තමයි අවසාන වෙන්නේ බොහෝ විට. නිසා මේ අවබෝධයේ වටිනවා මේ වසංගතයේට කිසියම් දුරකට හරි ගොදුරු නොවී ඉන්න 100%ක්ම නම් අහු නොවී ඉන්න බෑ. මොකද අප සමාජයක ජීවත් වන නිසා එහෙ නැති සම්පූර්ණයෙන්ම සමාජයෙන් අයින් වෙලා ඉන්න ඕන. නමුත් ඒ එහෙම බෑ. බැරි බවනේ ඒ ඔබට මේ ප්‍රශ්نين කිව්වේ කියයි විදියට. එහෙම බෑ. නමුත් ඒ සඳහා ඒ කිව් පරිදිම අපට කිසියම් කලමනාකරණයක් කරගන්න පුළුවන් වෙන්න ඕන. සම්පූර්ණයෙන් ඒක මේ කාලයට පටවලා වරද මේ සමාජයට පටවා අපට කරන්න දෙයක් නෑ කියා නිකරුණේ අපිව බිලි දෙන්නත් අනිත් අයව බිලි දෙන්නත් නොයා පුළුවන් දේ කුමක්ද කියා ඉන් නිමාඩු දවස් තිබෙනවා. නිවාඩු දවස් ති පුළුවන් දේ නිවාඩු දවසේ නිවාඩුවෙන් ඉන්න. එහෙම බැලුවොත් කොපමණ නිවාඩු දවස් තිබෙනවද? ලෝකේ වැඩිම නිවාඩු දවස් තියෙන රටවල් අතර මම හිතන්නේ ලංකාවත් වෙනවා ඇති ඒ තරමට. ලෝකේ මම දන්නේ කොහෙවත් මේ හඳ සම්පූර්ණයෙන් පායනවා කියලා නිවාඩු දෙන්නේ නැහැ. එම සොයවත් නිමාට දෙන්නේ හඳ අද පුරහඳ කියලා. ඇතර ඒ දවසින් කීයෙන් කී දෙනාද විවේක ගන්න බලන්න. මේක විවේකයක් ගන්නම් පුළුවන් දවසන්නේ පොයි දවස. මොනෑම රජයක්වත් කිසිම රටක නිමාට දෙන්නේ නැහැ පොයි කියලා. ඒ දෙන නිමාටුවෙන් මානසික විවේකේ පැත්තකින් දාන්නකො සීල් ගන්න එක පැත්තකින් දාලා කායික වශයෙන්වත් විවේක ගන්න පුළුවන්. ඒ හැමවත් නොකරන්නේ. ඒක කාගේද වරද? රටේද? සමාජයේද? පද්ධතියේද? රූපවාහිනී සීමා කරන්න පුළුවන්. ඒක අපේ අතේ තියෙන. ඒක රූපවාහිනී අතේවත් ඒක එක නාලිකා අතේවත් නොවේ. අපේ අතේ තියෙන. ඉතින් අපිට ඒක කොපමණ දෙලා බලනවද? කොපමණ දුරට අපි අපේ විවේකය ගැන හිතනවද?
එතනස මහා මංගල සූත්‍රය ගිහියන් වන අපට කදිම මඟ පෙන්වීමක් කරනා නේද?
කොහොමද?
මේකින් එක අනුපිළිවෙල ප්‍රතිපදාව.
මේක තමයි ඉතින් අපිට ඕනේ තරම් මේ උපදේශන තියෙනවනේ. කිසිම සූත්‍රයක මේ දේශනාවක් අත්වත් කාර්යබහුල කරන දේශනයක් හම්බෙන්නේ නැහැනේ. මේ මහා මංගල සූත්‍රය ගත්තත් ඒක පැහැදිලිව කියනවා මේ කවද ආශ්‍රය කරන්න ඕනේ, කවද ආශ්‍රය නොකරන්නට ඕනේ, මොනවද කරන්න ඕනේ, මොනවද නොකරන්නට ඕනේ, ආන්න ඕනේ මොනවද, නොවසන්නට ඕනේ මොනවද, සාකච්ඡා කළ යුතු දේ කුමක්ද, නොකළ යුතු දේ මොකක්ද, මේවා බොහොම පැහැදිලිව තියෙනවා. ඉතින් ඒ මේ පැහැදිලිව තේරුම් ගන්න මේ ලෙඩක් පිස්සුවක් කියන්න බෑ. නමුත් මේ එක්තරා විදිහකට පැතිරෙන වසංගතයක් ඔය කාර්යබහුලත්වයේ ආතතිය කියන්නේ. තවත් එහෙම වසංගත තියෙනවා. අප වසංගත විදිහට නම් නොකල, කියන්නේ බෝ වෙන රෝග විදිහට නම් නොකල ඉබඳු කාරණා තිබෙනවා. ඊමක හඳුනා ගන්න. අනික් කෙනෙක් ළඟ ඒ රෝගේ ලක්ෂණේ පේන්න තියෙනකොට මේ දැන් පළවෙනිම කළ යුතු දේ තමයි තමන් ඒ බෝ නොකර ගැනීම. ඒ ගැන අපිට හොඳ සීකල්පනාවක් තියෙන්න ඕනේ. මෙයා කලබල වෙලා ඉන්සම මහ කලබල වෙන්න ඕනේද? මෙයා කෑ ගහනවා, ഘോഷා කරනවා. ඉතින් මාත් ഘോഷා කළ යුතුද? ඒ ලෙඩේ මාත් බෝ කරගන්න ඕනේද? ඒතර මුලින්ම තමන්ව තැන්පත් කරගන්න, තමන්ව සංසුන් කරගන්න. තමන්ව සංසුන් වුණොත් එහෙම ඒම ලොකු ආදර්ශයක් වෙන වර කලබලකාරී පිරිසකට කිසියම් දුරකට හරි ඒ අයව ශාන්ත තත්යකට පත් කරන්න. ඊට වඩා අප කලබල වෙලා ඒ අයව නිස්කලංක කරන්න යනවනම් එය අසාර්ථක. එහෙමනම් නීතියක් සහ දඬුවමක් ඕන වෙනවා. අනිත් අය කෑ ගහනවා නම් Taman නිහඬ වෙන්න. අපි නිහඬ විය යුතුයි. ඊටත් වැඩිය හයියෙන් කෑ ගහලා නිශ්ශබ්දෙන්ද කියනවට වඩා. එහෙම කිව්වට කමන්න. එතකොට ඒක නීතියක් වෙනවා, දඬුවමක් වෙන්න වෙනවා ඊළඟට. ඒට වඩා හොඳම දේ තමයි ආදර්ශයක් දෙන එක. සහ ඒ රෝගය අපබෝ නොකර කෙනෙක් සිටීම. ඊළඟට ඒක බෝ වුණා. දැන් අපි සමාජයක ඉන්නේ, ඒ නිසා 100%ක් අමාරුයි කිසිම ලේඩබ්බෝ කරගන්න නැතුව ඉන්න. ඉතින් බෝ වුණත් ඒක එතනම හොඳ කරගන්න. ඒක ගෙදරට ගේන්න එපා. ගෙදර තිබිපෝ කරගත්ත ලෙඩේ පාරට ගෙනියන්න එපා. ඒක එතනම අත්හරින්න බලන්න. ඒ වැඩි වෙලාවක් තියාගෙන ඒක ඇඟටම පත්තියන් වෙලා ප්‍රති ලොකු ශල්‍ය කර්මයකින් උදුරලා දාන තරමට ඒ ලෙඩක් ඇඟේ පැතිරෙන්න දෙන්න එපා. ඉබඳු ලෝක. ඒකට තමයි සිහිය අවශ්‍ය වෙන්නේ. වහ වහ සිහිය ඇති කරගෙන තමන් දන්න උපක්‍රමයක් පාවිච්චි කරලා ඒ තත්ත්වෙ නිදහස් වෙන්න පුළුවන්. ඒක තමන්ටම කරගන්න පුළුවන්. ඉතින් ආතතිය ඇති වෙනවා. ඒක ඇති නොවි තියෙන්නේ. නමුත් තමන් ඒ බව අවබෝධ කරගෙන සැහැල්ලු වෙන්න. සැහැල්ලුවෙන් ඊළඟ වැඩේ පටන් ගන්න. ඒ ගෙනියන්න එපා. ඒ වෙතෙන්ට ඕන ආතතිය එතනින් එතෙන්ට ඇති වුණා නම් ඒක කමක් නැහැ. නමුත් ඒක ඕන් නැති තැන් වලට ගෙනියන්න එපා ඒ ආතතිය. භාවනාවට આવත් සමහරට ඒ ඔක්කොම ආතතිය අරන් එන්නේ. හදිස්සි. ඊළඟට මොකද්ද තියෙන්නේ? ඊළඟට මොකන්ද තියෙන්නේ? ඊළඟට මොකද? ඒ ටික ඔක්කොම අපලේම දැනගන්න ඕනේ. ඊළඟට තියෙන දේ කිව්වහම ඒ අහලා නවතින්න. ඒකෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ තියෙන දේ කිව්වම ඊටත් පස්සේ මොකද්ද තියෙන්නේ? සමම් බොහෝ විට කියන්නේ ඊළඟට තියෙන්නේත් මේකම තමයි. වෙන දෙයක් නැහැ. ඒත් මේකමයි. ඊටත් තියෙන්නේ මේකමයි. සාදිස්සි වෙන්න එපා. හදිස්සියලා දු භාවනාවක් නම් කොහොමත් කරගන්න බෑ. හදිස්සි ආතතිය. ඒකම තමයි. ඒ කියන්නේ අතෘප්තිය හින්දානේ එකකින්වත් සෑහීමකටපත් වෙන්නේ මදි. ඉතින් ඒ නිසානේ විවිධත්වය නැවෙන්නේ. බොහෝ දේවල් අවශ්‍ය වෙන්නේ ස්වල්ප දෙයකින් සෑහීමකටපත් වෙන්න බැරි නිසා, පූර්ණත්වයේ අත්දකින්න බැරි නිසා, තියෙන දෙයින් සතුටු වෙන්න බැරි නිසා. ඒ නිසා තියෙන සල්ලි මදි, ප්‍රමාණේ ධනෙ මදි, සම්පත් මදි කියලා හිතනවා. ඊට වඩා හම්බ කරන්නේ ඊට වැඩිය වැඩ කරන්න වෙනවා. ඒකට කාලය අවශ්‍ය වෙනවා. ඊට වැඩිය වගකීම් එනවා. මේ හම්බ කිරීම එක පැත්තකින්. කොයි දේ ගත්තත් එහෙම, ආහාර ගත්තත් ඉතින් ඔය එකකින් දෙකකින් ඇතිනේ. හොඳටම ඇති. ඒ ගුණ විදියට එකකින් දෙකකින් තුනකින් පුළුවන් උපරිම වාසයෙන් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. ඒකට 10ක් 15ක් අවශ්‍ය වෙන එකක් නැහැ. එනිසා මෙහි නීතියක්ම දාලා තියෙන්නේ තුනකට වැඩිය හදන්න එපා කියලා. ඒ පොයි දවසට අමාරුයි. ඒ විවිධත්වයේ හොයාගෙන පිටින් දෙකකින් ඒකේ මදි, ඒ විනෝදයේ මදි, සතුට මදි, රසයේ මදි. එහෙම හිතාගෙන ඊට වඩා දේවල් එකතු කරමින් යන කෙනාට කිසිම රසයක් විඳින්න ලැබෙන්නේ නැහැ. ආහාරයක් වුණත් බඳ ආහාර වර්ග 10ක් විතර තියෙනවා නම් එකකවත් රහ හරියට විඳින්න බෑනේ. එකක් පිගානත් ඉඩමදි ඔක්කොම බෙදා ගන්න. බෙදාගත්තත් මේ මොකේ රහද මේ විඳින්නේ? ඒ බව දන්නේ නැහැ. ඒ සියල්ලේම රහ සිහියෙන් හිමීට භුක්ති විඳින්න වෙලාවකුත් නැහැ. මේ රහයි කියන සංකල්පයේ ඉන්නවා. ඒ රහ කියන්නේ සංකල්පයක් විතරයි, අත්දැකීමක් නොවේ. විවිධත්වයේ ඉන්න කෙනාට හැබැයි සරලව ඉන්න කෙනා එකක් හෝ දෙකක් ඒකේ රහ උපරිම වශයෙන් වින්දනය කරනවා. මේ බලන්නේ එක නාට්‍යයක් නෑ. ඒ නාට්‍ය රස හොඳට රස විඳින්න පුළුවන් නේ. අද අවධානයෙන් ඒකටම ඉන්න පුළුවන්. හැබැයි ඒකෙන් ටිකයි අරකින් ටිකයි මේකෙන් ටිකයි හැම බලමින් ඉන්න කෙනාට එකකවත් හරි රසයක් ලැබෙන්නේ නෑ. එතන විවිධත්වය වැඩි වෙන්න වැඩි වෙන්න දුක වැඩි වෙනවා. දුක වැඩි වෙන්න වැඩි වෙන්න තව තව විවිධත්වය හොයාගෙන යනවා. මේ කවදාවත් මේ දෙන්න මේ ගමන යනවා මිසක් මේ අසහනයයි විවිධත්වයයි දෙන්න හොඳට අත්දැල් බඳගෙන මේ ගමන යනවා මිසක් විවිධත්වයට කවදාවත් සහනිය මුණ ගැහෙන්නේ නැහැ. සමහර භාවනා වැඩසටහන් වලදී මේ දිනෝයි සමහරට ඒ රටවල සංස්කෘතිය අනුව හරි එක જાතියෙන් වර්ග රාශියක් තියෙනවා. පාන්නම් පාන් වර්ග ගණනාවක් තිබෙනවා. ඒ බටර් නම් බටර් වර්ග ගණනාවක්, චීස් නම් චීස්. දැන් එතෙන්ට උදේ පැයක් කමාරක් භාවනා කළා. ඒ උදේ ආහාරයට ගියාම ඉතින් මන් දන්නේ කොහොමද කෙනෙක් එතන දැන් සිහියෙන් ඒ සරලව ඉන්නේ. එහෙම ඉන්න බෑ ඉතින්. ඒක එතන හොඳට බලන් හිටියාම තේරෙනවා ඒ කාටවත් ඒ සතුටින් නෙමෙයි ඉන්නේ. මොකද්ද තෝරගන්නේ දන්නේ නැහැ. මොකක් තෝරගත්තත් තෝර නොගත්ත දේවල් විකන්නේ. එකක් තෝරගෙන අර තෝරගත් ඈ ඔව් ඒක මනසින් අනුභව කරන්නේ තෝරගත්තේ නැති ටික. ඉතින් ඒ නිසා එකක් විතරක් තියන්න කියලා. ඒක පාන් එකයි තියෙන්නේ. එක බට එක චීස්. ඉතින් හැබැයි මුලදී ඒකට කවුරු හරි සතුන ඒක දැක්ක ගමන් මුණ නරක් වෙලා යනවා. මේසෙ දැක්ක ගමන්. මොකද ඒක පුරුදු නෑ. සමහර ජීවිතේ පළවෙනි අතර තමයි මේ තෝරා ගැනීමක් නැතුව තියෙන දේ අනුභව කරන්න වෙන්නේ. පුංචි කාලේ වරුදු කළ තියෙන තෝරගන්නේ නැහැ. අසීමිත තෝරගැනීම් තියෙනවා. ඒක තෝරගන්න මේකද අරකද? දැන් පළවෙනි අතාර තමයි කිසිම තෝරාගැනීමක් නැහැ. තියෙන එක ගන්න. එච්චරයි තියෙන්නේ. තෝරගැනීමක් තියෙනවා. කනවද නැද්ද කියන එක එච්චරයි. මොනවද කන්නේ කියන එකට නැහැ තෝරගැනීම. ඒක පීඩනයක්. මුලදී හැබැයි ඊට පස්සේ අය ඒක නිසා අසීමිත වූ සැහැල්ලුවක් විඳින. පළවෙනි දවස් දෙක නෙමෙයි නමුත් 3 4 5 වෙනකොට භාවනා නොකලත් ඒක නමුතින් භාවනාවේ ලැබෙන සැනසෙල්ල වෙන මේක. නමුත් අර ආහාර ගන්න වෙලාවේ ලොකු සැහැල්ලුවක් හරි රසයක් ඒ මෙතෙක් කල ජීවිතේ ඒ කිසිම දෙයක ඒ රසය දැන්ලා නැහැ. දැන් ඒ තියෙන එක රසය හොඳට වින්දනය කරන්න පුළුවන්. ඊළඟට ඒක තියෙනවා ඒක හොඳට මෑති. දැන් අර 10ක් තියෙනකොට Taman ගත් එක නෙමෙයිනේ මනසින් අනුභව කරන්නේ. තව 9ක්ම කන්න බැරි වෙච්ච. නමුත් ඒ 9ෙම නෑනේ දැන් තියෙන්නේ එකයි. ඒකට ඒක මනසට හොඳට රස විඳින්න පුළුවන්. දැන් මෙහෙම වුණත් හැන්දෑවට මූලං විස්කෝතු කවුරුවත් මේ රාත්‍රී ආහාරයේ විදිහට සාමාන්‍යයෙන් ගන්න නෑනේ නේද? මොන හැදුනාමනේ අපිට ඒ කාලේ දුන්නේ මුලං විස්කෝතු. ඒක කොහොම තුරු එක කන්නේ? මේ කන්න ලේසිත් නෑ. පොඟව ගන්න හොදි ඉල්ලනවා මොනවාරි. බඩගින්නේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඉන්නේ බොහෝ දෙනෙක් කුසගින්නේ නිසා. සමහර අය යන්නත් එතන මේ කාලේ ඉන්න පුළුවන්. ඒක කොහමරි හිටියොත් යනකොට කඩෙන් හුලං ඉස්කෝතේ පැකට් එකක් අරන් යන්න. දැන් ඒ උදේ ආහාර වේල තියනේ දැන් බොහෝ ජාති තියෙනකොට හැම එකේම ජෑම් බෝතලයක් ගත්තොත් ඒකේ තියෙන දේවල් තියෙනවා නේද මේක සම්පූර්ණයෙන් කියවනවා කන්න කලින් මොනවද දැන් බෝතල් පහක් තිබ්බොත් ඒ පහ කියවලා ඉවර වෙනකොට උදේ ආහාරයෙන් ඔව් ඒ වෙලාවෙන් භාගයකට වැඩි ඉවරයි කන්න වෙලාවක් නැහැ
නිර්මාංශ
ආහාර වේලක් නිරන්තරයෙන් මේ දැන් අවුරුද්දක් විතර එනවා ඒක නිර්මාංශ ආහාර තමයි ලැබුණේ ඒකෙන් මොකක් හරි භාවනාවට පොසත් අහසක් තියෙනවද නැත්නම්
ඔව්
බුදුමා දුන්නේ දානෙත් නිර්මාංශනේ නේ මේට ඈ නිර්මාංශ දානය නේ දුන්නේ අපිට ඔව් ඇයි ඒ දුන්නේ ඈ දැන් මේ ඉන්නකොට ඒක අඩුවත් දැනෙනවද
නෑ මට දැනගන්න ඕනේ ඒක වෙනසක් නෑ
සුබුද්‍රජන මහත්තයා කාලෙත් මා හතරු මාස අනුභව කළා නේ
ගොඩක් කොහම හිටත් ඔය ඉතින් එහෙම
දාන්න කියලා කියන්නේ
අනුභව කරා කියලා තියෙනවා ඉතින් මංගිලා තියෙනවා ඒක ඒක ලොකු වරදක් විදියට නම් කියලා නැහැ. පිටිපස්ස යනකොට මේ බෙදෙන දේ අතර මාංශමය ආහාරයක් තිබුණාම ඒක වැරද්දක්. පවක් ඒ වැළඳීම් පවක් කියලා කොහෙවත් කියලා නැහැ. ඉතින් පිටිපස්සෙන්නේ ස්වාමීන් වහන්සේලා ජීවත් වුණේ ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි භික්ෂුණීන් වහන්සේලා පව. ඉතින් එතකොට ඒ ලැබෙන දේකින් යැපෙන්න වෙනවා. නෑ මේ වයි බෙදන්න එපා අරක බෙදන්න එපා එහෙම කියන්නේ කිව්ව සමහරට බඩගින් නින්ද වෙයි. මම තමන්ම නෙමෙයි තමන්ගේ ආහාර සකස් කරගන්නේ. නා තමන්ම තමන්ගේ ආහාර සකස් කරනවා නම් කෙනෙකුට තමන් කැමති විදියට 100ට 100ක්ම නිර්මාංශ වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම හදන්නේ මාංශ වර්ග දෙක පිළිගන්නවා නම් කියන්නේ කලව කළ දෙන අපි දන්නේ නැහැ. හැබැයි පිළිගන්නවා නම් අපිට ඒක වල මේ නවත්තන්න පුළුවන් අනික වේලක් දෙකක් නොකයිටේ කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ භාවනා කරන කෙනෙක්.
ඔය ඉතින් මුල් කාලේ ස්වාමීන් වහන්සේලා එක වේලනේ වන්දලා තියෙන්නේ. දවසට එක වේලයි. ඉතින් එතකොට එහෙම එක වේලක්ම ගන්න කෙනේ දවසටම ආහාර නැහැ උන්වහන්සේලට. සමහර ගම්මාන තියෙනවා ඒවා සම්පූර්ණ සමාහට දීවර ගම්මාන වෙන්න පුළුවන් ඒ චාරිකාය වඩනකොට උන්වහන්සේලා එතකොට ඉතින් එළවලුවක් එහෙම නැති ප්ලේස් හොයාගන්න බැරි පළාත් වෙන්න පුළුවන් ඒ නිසා තමයි උන්වහන්සේලාට කොන්දේසි ටිකක් දාලා තියෙන්නේ තමන් කියලා මරවන්නෙත් නැත්නම් තමන් වෙනුවෙන් මැරෙව්වෙත් නැත්නම් එහෙම ඇහුවෙත් නැත්නම් ඒක හදිස්සිය ලැබුණාම ඒක මේ එහෙම එකක් වැළඳීම වරදක් නොවේ කියලා. උන්වහන්සේ එක තැනක වැඩ හිටියෙත් නැහැ නේද? දැන් අද අතු පාත්‍රයට බෙදුවාම තෝන්න වළඳනේව දිහා බලන් ඉන්න පුළුවන් මොනවද උන්වහන්සේ වළඳන්නේ මොනවද වළඳන්නේ නැත්තේ බලලා අපි දැන් කොටුකොළ හුඟක් වළඳුවා කියලා. එතකොට හෙටත් කොටුකොළ වෙන් ඇවිල්ලා පූජා කරනවා මේ ස්වාමීන් වහන්සේ කොටුකොළ හුඟක් වළඳනවා කියලා. ද්‍රාණි දානිටටත් කියන්න පුළුවන් ගා මේ ඉන්න මේ හන්තරොන්ට දාන දෙනකොට කොටුකොල වැඩියෙන් දෙන්න කියලා. උන්වහන්සේ වළඳනවා. නමුත් එහෙම උන්වහන්සේලා එකතන හිටියේ නැහැ නේද? එහෙම හොයාගෙන යන්නේ. රාද මේ ගමෙන් ඉඳලා හොදාට වෙන ගමන් ගියා. ඒ නිසා තමන් වෙනුවෙන් මරලා තමන් වෙනුවෙන්ම හදලා එහෙම දානයකට බොහොම කලාතුරකින් තමයි එහෙම අවස්ථාවකට මුණ දෙන්න වෙන්නේ. ඒ චාරිකාවය දෙනකොට දැන් යබතුමයි නිර්මාංසාහාර ගැන අහනවා. ඒක තුඟක් කාරණා තිබෙනවා ඒ භාවනා පැත්තෙන් ඔය අනිත් පැත්තෙන්ම. දැන් සමහර අය යබතුමයි නිර්මාංසාහාරයක් දෙන්නේ මාංශමය ආහාරයක් නැතුව. ඒක තියෙන සම්බන්ධය මොකද්ද භාවනාව? දැන් සමහර එන ඇත්තන් විශේෂම විදේශික අය මේ නිර්මාංශද කියලා අහලා තමයි එන්නේ. නිර්මාංශ නම් තමයි එන්නේ. ඊළඟට නිර්මාංශ වුණත් ඒ නිර්මාංශ කියන එක මේ අපේ නිර්මාංශ වලට එහා ගිය නිර්මාංශයක්. ඔව්. ඒ කිරි නැති, ඒ කියන්නේ තේ වලටවත් කිරි දාන්න නැති, ඒ කියන්නේ කිසිම සත්ව දෙයක් එකතු නොවුණු බට, චීස් බට, යෝගට් ඒ මොනවත් නැති. තනිකර එළවලු නම් එළවලු විතරයි කියන්නේ. ඉතින් අපි එහෙම නැහැ නේද? මේ ඉතින් කිරි තියෙනවා. කිරි තේ තියෙනවා. ඉතින් එයා හිතන්නේ මේ මේ බුද්ධ ධර්ම පුදුම බුද්ධ ධර්ම නිර්මාංශ කිව්වට මාංශ නෙමෙයි කියලා.
තමයි ඔතන කේකුත්
තියෙනවා. ඔව් ඒකනේ. අදක් තියෙනවා නේ. නෑ
නෑ.
ඒ සුදුරු වුණා. ඉතින් අපේ බෞද්ධ විනේ තියෙන භික්ෂුණීන් වහන්සේලාට සුදුරු වුණු අකපයි කියලා. ඔය ඒක ඒක ඉතින් හොයලා බලන්න වටිනවා. ඒකයි භික්ෂුණීන් වහන්සේලාට විතරක් එපා කියලා තියෙන්නේ. නේ? අපේ භික්ෂුණීන් වහන්සේ ගහන්න බලන්න.
කනකටත් ඒක පොල්මස්තරණ තමයි යන්නේ. ස්වාමීන් වහන්සේලාටත් ඒ ව්‍යංජනය දෙතුවා. ඊපස්සේ ඒ දානි සංවිධානය කරපු කෙනා ඕයි මොනවද කියලා දන්නවද කියලා මම කියලා පොල්මස් නේද කියලා. يعني ඔක මේ බිම්මල් වලින් හදන දෙයක් පොල්මස් රහා තියෙන දෙයක් කියලා. එතනදී ඒතර මේ සියලු දෙනා ඒක අනුභව කරේ පොල්මස් කියලා මම තමයි. කෙලෙස් සම්බන්ධයකට මේක මතක් කරන්නේ.
හ්ම්.
අනික දැන් අපි ළඟට දානයක් තිබ්බා මේක ඇවිල්ලා. දැන් තමත් ළඟට දෙද්දෙත්තර. ඉතින් ඒකදී දානෙ පටන් ගන්නකොට සමහරක් අය පන්සල්වල කතා කරනකොට දානෙට යෝජනා ගොඩක් ආවා. ඊට පස්සේ අපි ඒ ගොඩක් ඒවා අයින් කරලා පස්සේ තමන කඳුළු ප්‍රසන්න කරලා මේ නිර්මාණ සාහරයක් කියලා. එතන තමයි හඳුළු බලාපොරොත්තු වෙන හිතේ මාළු ඒ වගේ පස් මාළු එක දානයක්. ඉතින් දැන් දෙතර මාත් ෆැක්ටරි එකේ තිබ්බ දානෙ ගැන මම කතා කරා. ඒ හඳුළුම් කියලා තියෙන තමයි තංග වල මේ මිනිහා හොඳයි කියලා දාන්නේ.
මනකට අදහස් කරේ දැන් අපි අනුභව කරන්නේ කුමක් සඳහාද කියන අරමුණ තමයි වැදගත් වෙන්නේ. මේ වැදගත් යුත්තේ අනි මොනවද කියන එකට වඩා
මත්නන්ත ඇත්තටම දැන් මාත්‍ය අනුභව කරනවද ශාකේ අනුභව කරනවා කියන එක ගැන ලොකු මේකක් තිබෙන්නේ නැහැ. ඒ වගේ දැන් ළඟකදීම වීඩියෝ දැක්කම කීපයක් දැකලා කුකුල් හදන්නේ කොහොමද? මරක් අල්සාරු චිකන් කියුබ් හදන විදිය කොහොමද? එතකොට ඔය හරක් මරල මස් කරන විදිය කොහොමද? කෝන් බීෆ් හදන විදිය දෙකට මත මිනිස් සමාජයෙන් සතුන්ව සතුන් මස් කරන්න ඉගෙන ගත්ත මිනිස්සු කොහොමද හිතන්නේ කියලා දැක්කම ඉතින් හරීම කියන්නේ කම්පාවක් ඇති වෙන තීම දැක්කම ඉතින් මස් කැලක් ඔය දැක්කත් ඒක පිළිකුලක් නිසා කන්ද පුළුවන් මේක ලේසි නමාවේ. ඇයි මේ වගේ ඇයිනේ මේ මත් හදන්නේ? මොකද ඒ කපන මිනිස්සු ඒ මරණ මිනිස්සු මම දෙකක් වීඩියෝ දැක්කනවා ලේ ඉගෙනගත් දේවල් ටික. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ අරි ජරා විදිහට සත්‍යන් සලකන මරන්නේ. මැෂින් එක වුණත් අර කුකුල් පැටව පෝල් වල යන හොට්ට කපාගෙන යන ඉතින්ල. ඊට පස්සේ කුකුල් පැටවන්ගේ පිටරෙන් ආපු ගමන් පැටව ඒ වෙලාවෙම පණ පිටින් අබරලා සෝල් කරලා චිකන් කිව්වා. කිව්
නෙමෙයි. ඉන්ටෙන්සර් චිකන්.
ආ ඉන්ටෙන්සර් චිකන්.
ඉන්ටෙන්සර් චිකන් කියන්නේ තනියම ජූස් එක. ඒක දෙන්නේ.
පිටරෙන් එළියට ආවම වෙලට ඒ දෙක මිටින් ඔ ඒකත් ලොකු කාලකයකට මේ අපි වෙනසක් වෙන කරන්න කියලා
පුළුවන් තරම් ඉතින් අවිහිංසාවෙන් ජීවත් වීම තමයි හොඳ 100ට 100ක් කොහොම හිටත් හැකි පමණි
ඊට සලාඩ් එකක් ගන්නකොට පණු කී දෙනෙක් කනවත් දන්නේ නැහැ
නේද? හරිද? ඔකේ පණුව කන්න සලාද කන්නේ නැහැ නේද? පණුව කන්න ඕනේ කියලා. ඊට ඕ ඒ මොකද එකක් තමයි කෙනෙක්ගේ ජීවත් වීම සඳහා තවත් කෙනෙක්ගේ ජීවිතයක් ජීවත් වීමක් අහිමි කිරීම ඒක එහෙම අයිතියක් නෑ කාටවත් තමන්ගේ ජීවත් වීම වෙනුවෙන් තවත් කෙනෙක් එහෙම අයිතියක් තියෙන්නේ සත්තුන්ට විතරයි දැන් කොටියෝ සිංහයෝ ඒ වගේ සත්තු ගත්තොත් නම් එහෙම අයිතියක් තියෙනවා ඒ සත්තුන්ට තමන්ගේ ජීවත් වීම වෙනුවෙන් තවත් ඔව් සතෙක්ව කන්න මට එහෙම නැත්නම් ඒ සත්තුන්ට පැවැත්මක් නැහෙනි. ඔව්. ඉතින් තෝරා ගැනීමක් තියෙන තැනක මේ ඒ අවිහිංසාව තෝරගන්නේ කොහොඳයි. ඊළඟට ඉතින් අපි හිංසාව පතුරවනකොට ඒ හිංසාව අවසානයේ එන්නේ අපකරාම තමයි. ඒක අපි හිතුවට ඒක සත්තුන්ට ගහකොළට හිංසාව යන්නේ කියලා. ඒක කැරකිලා හැරකිලා අන්තිමටම ඒ හිංසාව පටන් ගත්ත කෙනා ළඟට මෙනවා කැරකිලා දවසක. එහෙම මේ සතෙක්ක මේ පුරාණ කාලේ සමහර සතා දන්නේ සතාව මරණ බවනේ. ওই ඉතාලියකින් ඉතලෙන් මරණකොට. ඒතරු ශනික මරණ නමුත් දැන් උපදිනකොටම දන්නවනේ මේ මේ මරණ බයත් එක්කයි සත්තු ඉන්නේ. ඒ ගොවිපල වලද දොටේ ඒ සතෙක්ගේ හැදෙන රසායනික ද්‍රව්‍ය හෝමෝන ඒවා එකක්වත් මේ හිතකරේව නෙවෙන්න බෑනේ බය නිසා වෛරය නිසා ත්‍රාන්තිමට ඒවා අවසාන වශයෙන් ඒ සතා තියාගන්නෙත් නෑනේ බැලන්ඩ පස්සේ සතා ගෙනියන්නෙත් නෑ මන්නට පස්සේ ඒක අපිටයි එන්නේ ඒක ඉතින් සත්වෙන්ට විතරක් නෙමෙයි ඔය වගාවටත් ඒකම තමයි. මෙලොලු විතරක් කරනවා කිව්වට ඒ කෘමිනාශකයෙන් බලනකොට ඒක කොච්චර හිංසාවක්ද එතන. ඒ කෘමිනාශක නිසා වැඩිපුර ලෙඩ වෙන්නේ මිනිස්සු. ඒ ගහනකොටම සමහර අය මැරෙනවා. ඒ හුලඟට ඒ උස්මට ඒවා ගිහිල්ලා. ඊළඟට කනකොටත් ඒවා එකක්වත් ගහ තියාගන්නෙත් නැහැ, පොළොව තියාගන්නෙත් නැහැ. ඒවා දෙන්නේ අපිට. එතනිනුත් කොටසක්ගේ ජීවිතේ නැති වෙනවා. ඊළඟට කෘමිනාශක බීලා මැරෙන්නේ මිනිස්සු තමයි. එක සතෙක්වත් එහෙම බීලා මැරෙලා නැහැ. කෘමිනාශක කිව්වට ඒවා වැඩිපුරම මිනිස්සු තමයි නාශ වෙන එක කරන්නේ. එහෙනස අපි ඉන්නේ කොහෙද කොහෙද යන්නේ නැහැ මීට වැඩි වෙනස් වෙන්න ඕනි කියන එකට එන්න ඕනි මේ අවිහිංසාව අපි ජීවත් වීමට ගෙනෑවේ නැත්තම් ඒ අපි මිනිස්සයටම ජීවත් වෙන්න බැරි ලෝකයක් තමයි හැදෙන්නේ. මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට මස් මාංශ අනුභව කරනවාද උන්වහන්සේ කියලා. උන්වහන්සේ බොහොම අපූර්ව පිළිතුරක් දෙනවා මේ. ඒ පිළිතුර තමයි මේ සමන් වහන්සේ වැඩිය සැලකිලිමත් වෙන්නේ මේ කටින් ඇතුළට දාන දේවල් ගැන වලට වැඩිය එළියට දාන දේවල් ගැන කියලා. ආමගන්ධ කියන සූත්‍රය. මොනවද මේ කටින් ඇතුළට දාන්නේ කියන එකට වැඩි සැලකිලිමත් වෙන්නේ කටින් එළියට දාන දේවල් ගැන. ඒයින් තමයි ලොකු විනාශයක් වෙන්නේ. කාරණය බැහැරවීම නිසානේ බොහෝ සංකීර්ණ ප්‍රශ්න ඇති වෙන්නේ. කුමක් ඇඳුම කුමක් සඳහාද? ගෙදර කුමක් සඳහාද? වාහනේ කුමක් සඳහාද? ඇතරේ මූලික කාරණේ දන්නවනම් ඒ කාරණේ ඉටු කරගන්න පුළුවන් පහසුම සරලම ක්‍රමයේ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. වාහනේ තියෙනවා කිව්වහම හිතනවා නම් ඒ තියෙන්නේ යන හැම ගමනක්ම යන්න. කොහේ ගියත් මිදුලට ගියත් වාහනේ යන්න. ඒක ඉතින් ඒකාන්තයක්. එහෙම අනිත් අය හිතනවා කියලා යන්න ඕනෙත් නෑ. පයින් යනකොට ඇහුවොත් ඇයි මේ පයින් අද වාහනේ මොකද? ඒකට අහුවෙන්න ඕනේ නෑ. ඒ අනිත් අය අහනවා කියලා බොහෝ දෙනෙක් වාහනේ යනවා. පයින් යන්න ඕන පුළුවන් පයින් යන්න. නමුත් ඇහුවාම කොසල්ලි නැහැ කියලා හිතයි. ඉතින් සල්ලි නැහැ කියලා හිතුවත් ඒක ඇත්ත වුණත් ඇත්තම කියන්නේ සල්ලි නැහැ. ඉතින් මොකද්ද ඒකේ ප්‍රශ්නේ? නා වේලා පෙට්‍රල් ගහගෙන යන්න ඕනේ නැහැ නේ අනිත් අය සල්ලි නැහැ කියලා හිතන්නේ. ඊළඟන්තේ තමයි මේ වාහනේ තියෙන ගමනක් යන්නේ. සමහර අය ඉන්න වහින දවසට කුඩි ඉහළගෙන යනවා වාහනේ තෙමේ කියලා ඒක ගරාජ් එකේ දාන. එතකොට ඒත්තේ ඇයිත් වාහනයක් තියෙන්නේ කෙනෙක් ගැන අවබෝධයක් නැතිකම. ඒකේ මාධ්‍යයක් ගමනක් යන විතරේ තියෙන පරිස්සම් කරන්න ඕනේ. නමුත් ඒ තමන් තෙමි වාහනේ දෙමිරි සාමයදී කියලා තියලා යන එක. ඒ ආහාරයත් ඒ වගේ මොකටද අපි ආහාර ගන්න? ඒ නිසා තමයි හැම දෙයකටම ප්‍රතිවේක්ෂා කරන්න කියලා ධර්ම කියන්නේ කුමක් සඳහාද මේ දේ පරිහරණය කරන්නේ? කුමක් සඳහාද ඇඳුමක්? කුමක් සඳහාද වහලයක්? කුමක් සඳහාද බෙහෙතක්? ආහාරය. බුදුරජාන් වහන්සේ ළඟ තිබුණු ගුණයක් විදියට මේ නිරීක්ෂණය කළ මධ්‍යස්ථ නිරීක්ෂකයන් පවසනවා. මේ බෞද්ධයන් නොවේ බුදුරජාන් වහන්සේ පිළිබඳව නිරීක්ෂණය කළ මධ්‍යස්ථ නිරීක්ෂකයන්ගේ වාර්තාවල තියෙනවා. මේ උන්වහන්සේ ට කවුරු හරි දානකට ආරාධනා කළොත් උන්වහන්සේ නිශ්ශබ්දතාවය පිළිගන්නවා. ඊළඟට ඒ දානෙට වඩිනවා. වාඩිලා බොහොම ටිකක් පාත්‍රයට ගන්නවා. ඒක අඩුත් නැති වැඩිත් නැති ප්‍රමාණයක්. ඊළඟට ඒ පැත්තක ඉඳලා බොහොම හිමීට ලස්සනට කලබලයක් නැතුව ඒවා දානි වළඳනවා. වැළඳුවට පස්සේ වැළඳු ආහාරය ගැන කිසිම කතාවක් කරන්නේ නැහැ කියලා. ඒ හැදුවේ කවුද? මේ කොහොමද හැදුවේ? මෙහෙම නැතුව අරේම හැදුවා නම් හොඳයි නේ. කිසිම ආහාරය ගැන වචනයක්වත් උන්වහන්සේ ඉන්පස්සේ කතා කරන්නේ නැහැ. දීම ගැන කතා කරනවා. මේ බෙදා ගැනීම, දන් දීම, ඒ ගැන කතා කරනවා මිසක් කාපු පීපු දේවල් ගැන ඊට පස්සේ උන්වහන්සේ කතා කරන්නේ නැහැ. ආහාර ගන්නකොට ඒ ප්‍රතිවේක්ෂාවත් එක්කම මේ කියන්නේ මොකටද මේ ආහාරය ගන්නෙ? සතුටු වෙන්නද? ඒ කියන්නේ අසතුටින්ද ඉන්නේ? කිසිම සතුටක් නැතිව දින්නේ. ඉතින් එහෙමනම් ඒ මොකෙන් හරි කමක් නැහැ ආහාරයෙන් සතුටු වුණාට. ඉතින් එහෙම දින්නේ. එහෙම නැත්නම් තමන් සතුටින් ඉන්නේ. ඒ සතුටින් නම් ඉන්නේ සතුටට ආහාර අවශ්‍ය නැහැ. එහෙමනම් බඩගින්නට. ඉතින් බඩගින්නටයි මේ කන්නේ. මොකටද බඩ පුරවගන්නේ? බඩගින්න ඉඳගෙන මේ භාවනා කරගන්න බෑ. බඩගින්න ඉඳගෙන මොනවත් අපි ඉස්කෝලේ යන්න බෑ. බඩගින්න ඉඳගෙන අස්සාවට යන්න බෑ. ඒ නිසා ආහාර අවශ්‍ය. තිබෙන්නා වූ පැරණි අපහසුතාවයකින් නිදහස් වෙන්න. අතට නොගැලපෙන ආහාර පටලවාගෙන එහෙම නැත්නම් ප්‍රමාණී ඉක්මවා ආහාර අරගනිමින් ඒ වෙලාවට ගැලපෙන්නේ නැති ආහාර අරගෙන නැති අපහසුතා ඇති කරගන්නත් නෙවෙයි කෑම කන්නේ. නවංච වේදනං උප්පාදෙස්සාම. අලුත් අපහසුතා ඇති කරගන්න නොවේ තිබුණු අපහසුතාවයකින් නිදහස් වීම සඳහාමයි. යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පහසු විහාරෝ. හුදෙක් ජීවිතේ යාත්‍රා කරගන්න. යාත්‍රාච මේ භවිස්සති ජීවිතේ යාත්‍රා කළ යුතු නිසා අනවජ්‍යතාච පහසු විහාර නිවැරදිව ජීවත් වීමේ තිබෙන පහසුව සඳහා මේ ගමනේ යන්න. ඊළඟට ඒ ආහාර පිළිබඳ ගෞරවයකින් ආහාර ගැනීම. ඒ ආහාරය දැක්ක ගමන් අපි ලොකු වෙන බලාපොරොත්තු තිබුණා නම් හිත නරක් වෙනවා, මොන නරක් වෙනවා. ඒතර එතන ඇති වෙන්නේ ආහාරය පිළි ප්‍රතික්ෂේප කිරීමක්, පිළිකෙව් කිරීමක්, අප්පිරියක් කිරීමක්. ඒතට අපි ආහාරය දැක්ක ගමන් මේ ආහාරය අප්පිරියක් කළොත්, පිළිකෙව් කරොත් ඒ ශරීරයට ඒ ආහාරය දිරවගන්න පහසු නැහැ. මොකද මනස විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ආහාරයක් මනසට ගැළපෙන්නේ නැති ආහාරයක් ශරීරයට අමාරුයි දිරවගන්න. ඒක ශරීරයට ගැළපෙනවා. නමුත් දැන් මුලින්ම මනස ප්‍රතික්ෂේප කොට තිබෙන්නේ. ඒ ආහාරය ගත්තත් එයින් සම්පූර්ණ ශක්තිය ශරීරයට උරා ගන්න බෑ. දැන් මනස එපා කියන නිසා. ඊළඟට ඒ ආහාරය සකස් කළා ඒ කෙනෙහි කෘතවේදීත්වය. තමන් දන්න නොදන්න යම් තාත් දෙනා දායක වුණාද ඒ ආහාරයට වවන තැන ඉඳලා ඊටත් එහා ඉඳලා පිඟානට එනකන් ඒ යමක් දෙනා කෙරෙහිම කෘතවේදීත්වයක් ඇති කරගෙන මේ හැම දෙනාම මහන්සි වුණානේ මේ ආහාරය මට දෙන්න. එතකොට අපි මේ අනුභව කරන්නේ භෞතික ආහාරයක්ම නොවේ, ආධ්‍යාත්මික ආහාරයකුත් අපි අරගෙන මේක ගන්න කලින් ඒක ලොකු පෝෂණයක් තමන්ට ලැබෙන, ලොකු ශක්තියක් ලැබෙනවා. ඒකම ඊළඟට ආහාර ගන්නා වේල කොයි වෙලේ හරි ඒ වෙනතෙක් මේ ආහාරය ඇති කියන අදිෂ්ඨානය ඇති කරගන්න පුළුවන් නම් මට ආයේ බඩගිනියෙන් නැහැ ඊළඟ ආහාරය ගන්න තෙක් කියලා. පහෝදා උදේ හරි නැත්නම් උදේට ගත්තනම් දවල් වනතුරු හරි එහෙම අදිෂ්ඨානයක් කරලා බලන්න බඩගිනියෙන් නැහැ. අපි දැන් මේක මදි කියලා අපි හිතාගෙන කෑවොත් මදිම තමයි. කොච්චර කෑවත් ඊට පස්සේ මදි ටිකකින් ආයෙ බඩගිනිය, ආයෙ බඩගිනිය. ඒ බඩගින්න පුරවන්න බෑ මොනවා කෑවත්. තැ ඇති කියන හැඟීම මේක හොඳටම ඇති. ආහාරයේ කෙරේ ගෞරවයකින් ආහාර සකස් කළා ඒ කෙරෙහි කෘතවේදීත්වයකින් ඊළඟට එතන තව ආහාර ගන්නා ඉන්නවනම් ඒ අයත් එක්ක බෙදාගෙන මේක පරිත්‍යාගශීලීත්වයකින් මේ කුමටද ආහාර ගන්න කියන ඒ නිපරිදි සිහි කල්පනාවෙන් සහ මේ ආහාරයේ ප්‍රමාණවත් කියන ඒ අදිෂ්ඨාණයෙන් ආහාර ගත්තොත් ලොකු වෙනසක් තියෙනවා. දෙහිම ගැනීමට තමයි වළඳනවා කියන්නේ. දැන් කන එකේ වළඳන එකේ වෙනස ඒක අපි හිතන මේක වචන දෙකක් කියලා නෑ ඒක වළඳනවා කියන්නේ වෙනම ක්‍රියාවක් දැන් ඔහොම ওই විදිහට ආහාර ගැනීමට තමයි වළඳනවා කියන්නේ තර කොහේදී හරි ගෙදරදී හරි පාරේදී හරි කඩේක හරි ওই විදියට ආහාර ගන්න පුළුවන් නෑ එතන වැළඳීමක් කරන්නේ කොහේ භාවනා මධ්‍යස්ථානික වේවා වෙන තැනක වේවා ඔය කිලිම දෙයක් නැතුව කනව නම් ඒක වැළඳුවා වෙන්නේ නෑ කොපමණ මුදල් තිබුණත් කොපමණ ආහාරයට අප වියදම් කළත් ණයයි. මොකද ඒක ඒ ක්‍රියාදාමයේ අපිට කවදාවත් කරන්න බෑ. ඒ කුඹරක් කොටලා වපුරලා ඒ වල් පැනනලා ඒ මුළු මහාලා කපලා පාගලා ඒ තඹලා ඒ තිගාන්ට එනකල් ඒ ටික කීයක් තිබ්බත් අපිට කරන්න බෑ. ඒ නිසා අපි කීයක් ගෙව්වත් ඒකට ණයයි. ඊළඟට ඒ ටික ඉතරන්නේ මේ තාක්ෂණය හොයාගත්ත අය. අද ජීවත් වෙලත් නෑ. ඒ භවන තාක්ෂණය වාගත්තත් උයන තාක්ෂණය තුට ඒ හැම දෙනාම ගේම දායකත්වයෙන් තමයි අපි අද බඩගින්නක් එක වේලක් සම්පූර්ණ කරගන්නේ කුසගින්න නිවාගන්නේ. එතන කවදාවත් මුදලකින් ඒ ණය ගෙවලා ඉවර කරන්න බෑ. ගෙවන්නේ කාටද කියලා අපි දන්නේ නැහැ. තේන්සා තමයි කෘතවේදීත්වය ඇති කරගන්න කියන්නේ කෘතවේදීත්වය ඇති කරගෙන ඒ ආයට පින් දීලා එතකොට ඒක ණයක් නැති ආහාරයක් කියනවා. ඒ එහෙම ආහාර ගන්නවා නම් ඒකට ණය නැහැ. එනිසා තමයි ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ. කියන්නේ ප්‍රත්‍යවේක්ෂා කොටනම් යමක් පරිහරණය කරන්නේ ඒ පරිහරණය කරන කෙනා ඒ පරිහරණය කරන දෙයට ණය නැහැ. එහෙම නැත්තම් ණයයි. අඳුමකටත් ණයයි. අපි සල්ලි දීලා ගත්තත් ඒ මුදලට බෑ ඒ ණය පියවන්න. ඒ මුළු ඉතිහාසෙටම ණය ගෙවන්න බෑ අපිට. රුපියල් 1000කින්ද 1000කින්ද දෙරේක ප්‍රතිවේක්ෂා කරන්න. කෘතවේදීත්වය ඇති කරගන්න. තව කෙනෙක් එක්ක බෙදා ගන්න ලෑස්ති වෙන්න. එතකොට ඒ ණය නැහැ. ණයක් නැතිව ජීවත් වෙන ක්‍රමයක් තමයි බුදුදහමේ ප්‍රතිවේක්ෂාවෙන් කියා දීලා තියෙන්නේ. ප්‍රතිවේක්ෂාවෙන් තමයි ඒ දේ Tamanට පරිහරණය කරන්න අයිතිය ලැබෙන්නේ. එහෙම නැත්නම් ඒක අයිතියක් නැහැ Tamanට. කැප වෙන්නේ එතකොටයි. තමන්ට කියලා එක පරිහරණය කරන්න, කන්න බොන්න, අඳින්න, ඉන්න ඒක කැප වෙන්නේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. අවශ්‍යයි. ඒ කියන්නේ එක පැත්තකින් නෙවෙයි කී පැත්තකින් ශරීරය උදව් කරනවාද? අපි වාඩි ලයින් නයිටීරියා වෝකේ තියෙන්නේ පය භාගයක් කර ඉන්නවා නම් ඒ ශරීරයේ එහෙම ඉන්න දෙන එක ලොකු දෙයක් නේ පය භාගයක් කර ඉරිදෙන්නේ නැතුව. පළවෙනි විනාඩියේදීම ශරීරයේ හිඟිද්දෝල මෙහෙන් ඉරිවට්ටෝල දැම්මනම් ඔය අපිට ඔය කිසිම කෙරුවාවක් කරන්න බෑනේ. ඇතර ඉන්න පුළුවන් කාලේ ඉඳලා ශරීරයට කෘතවේදී වෙන්න බොහොම කින් මට මේ භාවනා කරගෙන ඉඳ දුන්නට දැන් ඔබට අපහසුයි ඒ නිසා ඉරියව් වෙනස් කරනවා කියලා ඒ කරුණාවෙන් ඒ කෘතවේදීත්වයෙන් ඉරියව් වෙනස් කරන්න. ඒ කාරණේ විතරක් නෙමෙයි දැන් රිදෙනවා වේදනා එනවා අසනීප හැදෙනවා දුනියන් කෙනෙකුට ශරීරය එපා වෙලා එනවා නේද? ශරීරය හා කරදරයක් වෙනවා එතකොට අපි කාටත් ඒ අත්දැකීම තියෙනවානේ. ඉතින් පොඩි දතේ අමාරුවක් ආවත් දත් තියෙනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහැ. හැබැයි ඒක කිරි දෙන්න පටන් ගත්තා තමයි මොන කරදරයකටද මේ දත් තියෙන්නේ කියලා. ඉතින් වේදනා ශරීරයේ වේදනා මගිනුත් එක්තරා පාඩමක් අපිට කියලා දෙන්නේ. පාඩම අපි ඉගෙන ගත්තොත් වටිනවා. මේ ජීවිතේ පිළිබඳ ලෝකයේ පිළිබඳ එක්තරා වූ යථා ස්වභාවයක් තමයි ශරීරයේ වේදනා අසනීප ඔය බැරිවීම අපලදු බලවීම හරහා කියා දෙන්නේ. ඒවට දහම නම් කියන්නේ දේව දූතයන් කියලා. අසනීප වලට දහම කියන්නේ දේව දූතයන් කියලා. ඒ දේව දූතෙක් ඇවිත් ලෙඩක් හැදුනා කියන්නේ. එයා ඇවිත් කියනවා මේක Tamanට විතරනේ අනිත්‍යයට ලෙඩ හැදුනත් ඒක දේව දූතෙක් මැසෙන්ජර් කෙනෙක් විදිහට බලන්න කියලා. පණිවිඩකාරයෙක් විදිහට මේ දහම යොපු පණිවිඩකාරයෙක්. මෙයාට ලෙඩ වෙලා. විතර එයා නිසා එයාට දැන් ඇවිදින්න බෑ. කෑම කන්න බෑ. කතා කරගන්න බෑ. වෙනද වගේ භාවනා කරගන්න වාඩි වෙන්න බෑ. ඉතින් මට නම් එහෙම වෙලා නැහැ. හැබැයි මටත් එහෙම වෙන්න පුළුවන්. තේසයි ඊට කලින් මොනවා හරි කරගත්තොත් හොඳයි. ඒක තමයි දූතෙක් කියන්නේ, පණිවිඩකාරයෙක් කියන්නේ කලින් කියන එක කියන්නේ මෙහෙම එකක් වෙන්න යනවා කියලා. හතර පොඩි අසනීපයක් අපිටම හැදුනත් ඒක පණිවිඩකාරයෙක් විදියට ගන්න මීට වැඩි අසනීපයක් එන්න පුළුවන්. මෙයා මේ කලින් ආපු පණිවිඩකාරයෙක්. ඒක ඩබල් කරගන්නවන්නේ. ඕ. ඒකට බේතුත් නැහනේ. අර ඇඟට බේත් දුන්නත් හිතේ.
ඇඟ ඉවත්න එක නම් උපකාරයක් නේද? ඇඟ ඉවත්න එක නම් උපකාරයක් නේද? භාවනා කරන
වාදිනු නම් කකුල් දෙක හිරියන්නට ඔය එක ඉරිවැටීම නම් අදවුවත් තමයි.
අද වේදනානාශක බහුල සමාජයක් නිසා වේදනාව දිහා බලනවා වෙනුවට ඉක්මන් පියවරක් විදිහට ඒක දිහාම ඉඳ පිළිද කඩ වැඩි.
ඒ තමයි වේදනාව කියන එක නොතිබීතක් නොතිබිය යුතු දෙයක් විදියට නේ හිතන්නේ. වේදනාවක් නොතිබිය යුතු ඉතින් කිසිම වේදනාවක් නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියන එක තමයි හිතන්නේ. එහෙම පුළුවන් කියලා. හැම ප්‍රාර්ථනාවක්ම තියෙන හැම සැපයක්ම වේදන් කරන්නේ හැම පරිශ්‍රණයක්ම කරන්නේ ඒ අරමුණින්. ඉතින් කිසියම් දුරකට ඒක පුළුවන්. හැබැයි ඒ නිර්වින්දනය කළ ජීවිතයක් තමයි ඊට පස්සේ ලැබෙන්නේ. බොහෝ දෙනෙක් ළඟ තියෙන එහෙම ජීවිතනේ. දැන් නිර්වින්දනය වුණු ජීවිත තියෙන. අසංවේදී නිර්වින්දනය වුණු තමන් පිළිබඳ සංවේදීතාවයකුත් නැහැ, අනුන් ගැනත් නැහැ. ජීවත් වෙනවා කියලා දන්නෙත් නැහැ. මේ ඉන්නේ ලෝකෙක කියලා දන්නෙත් නැහැ. එහෙම නිර්වින්දිත ජීවිත තමයි බොහෝ දෙනෙකුට තියෙන්නේ ඒ සංකල්පය නිසා. ඒ මනසට දරා ගන්න පුළුවන් හැකියාව අඩු වෙලා යනවානේ. බාහිර නිර්වින්දන මත යැපෙන්නේ ගියාම ඒ ඉවසන්න පුළුවන් හැකියාව, දරා ගන්න පුළුවන් හැකියාව, බාර ගන්න පුළුවන් හැකියාව, පිළිගන්න පුළුවන් හැකියාව මේවා ඔක්කොම අඩු වෙලා යනවා. දැන් මනස අවශ්‍ය නැහැනේ ඒවට. බාහිර නිර්වින්දනයකට පුළුවන් හරියට ඔය ගණන් හදන්න පුළුවන් හැකියාව නැති වෙලා යනවා වගේ ගණක යන්ත්‍ර වලට වහල් වුණාම ඒ දෙයම තමයි වෙන්නේ මනසට. දුර්වල මනසක් හැදෙන්නේ අන්තිමට. දැන් කිසියම් අවස්ථාවක නිර්වින්දනයක් නැත්නම්, නිර්වින්දනයක් නැති සිදුවීමකට මුහුණ දෙන්න වුණාම ඒකට කොහොමත් මුහුණ දෙන්න බෑ. මුහුණ දෙන්න බෑ. ඉතින් එතකොට තියෙන්නේ මරණය. දැන් මරණය බොහොම සුලබ පිළිතුරක් විදිහට අද සමාජයේ පිළිගන්නවා. ඒ විසඳුම තමයි බොහොම හිතාගන්න බැරි තරම් පොඩි දේවල් වලට ළමයි පවා ඒ විසඳුම් විදිහට මරණය පිළිගන්න. මොකද අර නිර්වින්දණයටම ගිහිල්ලා මනසට බෑ දරාගන්න, මනසට බෑ ඉවසන්න, මනසට බෑ යමක් අවබෝධ කරගෙන මේක තමයි ඇත්ත, මේකට වෙන විසඳුමක් හොයමු විසඳ ගන්න පුළුවන් විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙම කල්පනා කිරීමේ හැකියාවක් දරා ගැනීමේ හැකියාවක් පුහුණු කළා නැහනේ. දිගින් දිගටම දිගින් දිගටම හැම ප්‍රශ්නයකටම නිර්වින්දනයම පාවිච්චි කිරීමේ නිර්වින්දනය නැති වුණු මොහොතක ඒ හැම දෙනාම තෝරගන්නේ සීදී විනාසයි. භාවනා වැදගත්කම එන්නේ එතනින්. දැන් ඉරියව්වේ උනත් අපහසුතාවයක් දැනෙන මුල්ම තත්පරේ ඉරියව්ව වෙනස් කරන්නේ නැහැනේ භාවනාවේදී. එහෙම අවසරයක් නැහැනේ භාවනාවේදී ඉරියව් වෙනස් කරන්න යන්තම් රිදෙනකොට නැත්තම් තව ටිකකින් රිදෙයි කියලා හිතලා දැම්මම නෑ. ඒ රිදෙනවා නම් රිදෙන්න අරින්න රිදෙන්න අරින්න. එතකොට සමහර භාවනා වැඩසටහන් වලදී අපිට කොහොමත් ඉඩ දෙන්නේ කොපමණ රිදුනත් වෙයි. ඒ අපිට අයිතියක් නැහැ ඉරියව් වෙනස් කරන්න. ඒක ගුරුවරයාට අයිති. ගුරුවරයා කිව්වොත් තමයි ඉරියව් වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඉන්න ඕන එතකත්. ඒක පැයද පැය දෙකද පැය තුනද කියන්න බෑ. ඉතින් අපි ඒ පමණ දුරට නොකිය පළවෙනිම තත්පරේ යම්තන් රිදෙනකොට රිදීම දැනෙනකොට ඉරියව් වෙනස් කරන්නේ නැහැනේ. ඒක තමයි ජීවිතේ පුහුණු වෙලා තියෙන මේ වේදනාවෙන් පලා යන්න. වේදනාව එන්න කලින්ම පලා යන්න. දැන් භාවනාදී කියන වේදනාව ඉන්න ටිකක් එතන මේ වේදනාවත් එක්ක ඉන්න. බලන්න කොපමණ දුරට වේදනාව තියෙද්දී හුස්ම ගැන අවධානයෙන් ඉන්න පුළුවන්ද? පුළුවන්ද කියලා බලන්න. බෑ කියලා මුලින්ම හිතන්න එපා. පුළුවන්ද කියලා බලන්න. කොපමණ වාර ගානක් ආස්වාස ප්‍රස්වාස දැනගෙන ඉන්න පුළුවන්ද? තුනතියක කියන මේ සමහර විට එහෙම ඉන්නකොට අර කමතක ලාන්නත් පුළුවන් ටික වෙලාවකට. ඉතින් බැරි නම් ඊළඟට සම්පූර්ණ අවධානය ඒ වේදනාවට යොමු කරලා බලන්න. එතකොට වේදනාවම භාවනා කමතහනක් වෙනවා. දැන් වෙන කමතහනකට යන්න බෑනේ රිදෙන්න නිසා. ඒ නිසා රිදීමම කමතහනක් කරගන්න. දැන් මුලින් කලේ අවධානය වෙනස් කරා වෙන තැනකට. දෙවෙනි පාර අවධානය ඒකට යොමු කළා. ඊළඟට අපිට පුළුවන් මේ වේහම එහෙම යොමු කරගෙන මේ වේදනාව අඩු වැඩි වෙන හැටි වෙනස් වෙන හැටි බලන්න. අනිත්‍ය අවබෝධ කරගන්න වේදනාව හරහා. මේක මට අයිති නෑ කියන අනාත්මය අවබෝධ කරගන්න. ඊළඟට ඕනනම් මෛත්‍රී කරන්නත් පුළුවන්. ඒ සූපත් වේවා කියලා, ඒ නිදුක් වේවා කියලා මෛත්‍රී කරන්නත් පුළුවන්. එතකොට දැන් අපි විවිධ ක්‍රම හොයාගත්ත මේ වේදනාවත් එක්ක ඉන්න. ඉන්න පුළුවන් හැකියාව වැඩි කරගන්න, ඉන්න පුළුවන් කාලය වැඩි කරගන්න. මේ වැඩි කරගනිමින් අපේ මානසික ආධ්‍යාත්මික හැකියාවන් දියුණු කරගන්න. ඊවසීම, මෛත්‍රිය, උපේක්ෂාව, සිහිය, ප්‍රඥාව මෙයා දියුණු කරගන්න. ඉතින් එහෙම ඉඳලා ඒ තපස්න එතෙන්දී අපේ සීමාව පිට ගන්න. මට මෙච්චරයි පුළුවන්. ශරීරෙට මෙපමණයි, මනසට මෙපමණයි වසන්න පුළුවන්. දැන් අමාරුයි. ඒතර මෙපමණලා ඉඳලා බීම සතුටක් කියලා ඒ ගැන ප්‍රතිවිදින ඉරියව් වෙනස් කරන. එතකොට අපි නිර්වින්දනයක් පාවිච්චි කළේ නැහෙනේ. අපි ටික ටික මොහු කුරා ගියා. ඔරොත්තු දෙන හැකියාව වැඩි කරගත්තා. විතර භාවනාවෙන් එන්නේ වඩ වඩා ජීවිතයට ඔරොත්තු දෙන්න පුළුවන් කෙනෙක්. ජීවිතයට මොහොන දෙන්න පුළුවන් කෙනෙක්. ඒතරේ කායික ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් නම් වෙන සමාජ ප්‍රශ්නයකට, මානසික ප්‍රශ්නයකටත් ඒ හැකියාවම තමා පාවිච්චි කරන්න පුළුවන්. කල්‍යාණ මිත්‍රවරුනි, අලුත් ගමනක් යන්නට අලුත් අවුරුද්දක්. තමන්ටත් වඩාත් අර්ථවත් වුණු, අප හැම දෙනාටම වඩාත් ඵලදායි වුණු, අපෙන් අපටත්, අපෙන් අනුන්ටත්, අපෙන් රටටත්, අපෙන් ලෝකයටත් ඵලක් වන, ඇත්තටම සේවයක් වෙන ජීවිතයක් ගත කරන්න මේ අලුත් අවුරුද්දේ අපි අදිෂ්ඨාන කරගනිමු. මොන විදිහේ තැනක කවුරුන් විදියට හිටියත්, ගෙදර හිටියත්, භාවනා මධ්‍යස්ථානයක හිටියත්, රාජකාරී පිටියත්, අප්‍රමාණ වූ අවස්ථා ලැබෙනවා. පලදායි දේවල් කරන්නේ එමෙන්ම දක්ෂණං තමන් වෙනුවෙන් කාලය හොයාගන්නත් හදාගන්නත් වෙන් කරගන්නත් පුළුවන්. එතරම් මේ කොයි පැත්තෙනුත් පිං පැත්තෙනුත් කුසල් පැත්තෙනුත් අර්ථවත් සම්පූර්ණ තමන්ගේම හෘද සාක්ෂියෙන්ට එකඟ හෘද සාක්ෂියෙන් ප්‍රශංසා හඬ පුළුවන් ජීවිතයක් ගත කරන්න මේ අලුත් අවුරුද්ද අපට හොඳ ගමනක් යන්න අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ ගමන යනවද නැද්ද කියන කාරණය අපාතේ තිබෙන්නේ. අද පොයේ දවසේ මෙතන එකතු වී සමාධිය හැන්දෑවේ සිට, ඒ වගේම මේ දින කිහිපෙම සමහර විට මෙතන නේවාසිකව නැවතී භාවනා කරමින්, ධර්ම සාකච්ඡා කරමින්, ධර්මයට සවන් දෙමින් අප පිනුත්පත් කර ගන්නවා, කුසලුත් උපදවා ගන්නවා. මේ මෙබඳු සෑහීමකටපත් විය හැකි නැවුම් සතුටදායක මොහොතක මේ පොය වැඩසටහනක අවසානයේ මේ සතුට අප බෙදාගමු. මෙතන සිටින නොසිටින හැමදෙනා සමගම සමහරට මෙතන අප බොහෝ දිනකට මේ දවස් විවේකයෙන් ගත කරන්න පුළුවන් වුණේ තිබුණානම් වගකීම් ඒවා තවත් අය බාරගත්ත නිසායි පවුලේ හෝ රැකියාවේ. ත්‍රයය කලේ එක්තරා විදිහක පරිත්‍යාගයක් අපගේ ආධ්‍යාත්මික ගමන වෙනුවෙන්. මේ පරිත්‍යාගය අප හදවතින් මාගේ කරමු. එබඳු පරිත්‍යාගයන් නැතිනම්, පරිත්‍යාගශීලී නැතිනම් අපට මේ ගමන මෙහෙම විවේකීව යන්න ලේසි වෙන්නේ නැහැ. එමෙන්ම මේ තාක් තුරක් මේ අලුත් අවුරුද්ද තෙක් 2017 තෙක් මේ ගමන එන්නට, මේ ගමන පටන් ගන්නට, මේ ගමනේ නොනැවතී යන්නට යම් තාක් කල්‍යාණ මිත්‍රයන් අපට අවවාද, ආදර්ශ, උපදේශ දෙමින් සහයෝගය දැක්වුවද, මේ මඟ එලිපෙහෙලි කරමින් අප තුල ආත්ම විශ්වාසය ඇති කළාද, දහම පිළිබඳ ශ්‍රද්ධාව ඇති කළාද, ඒ සියලුම කල්යාණ මිත්‍රයන් මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කරගමු. මේ සතුට, මේ පින ඒ හැමදෙනා සමගම බෙදාගමු. එසේම මේ පෝදා වැඩසටහනට ඊයේ හවස සිට ඒ දිලම්පස වලින් අද උදේ දානෙන් දහවල් දානෙන් අපට ලොකු අනුග්‍රහයක් දැක්වූ ඒ සියලුම පින්නතුන් මේ මොහොතේ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරගනිමු. කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා ඊයේ සවස ගිලම්පස ඉතර අද උදේ දානය පානදුරේ චන්ද්‍රා පෙරේරා මහත්මිය මෙහැම පිරිසටම සියලු දෙනාටම ඊළඟට දහවල් දානය කල්‍යාණ මිත්‍ර කුමාර ඉන්ද්‍රංගල මහත්මය මේ හැම දෙනාම මේ මධ්‍යස්ථානයට බොහොම සම්බන්ධ නිතර මධ්‍යස්ථානයට පැමිණ තමන්ගේ ආධ්‍යාත්මික කටයුතු වල යෙදෙන කල්‍යාණ මිත්‍රයන් පිරිසක් ත්‍රි වටිනාකම දන්න නිසා මේ ගමන යන අනිකුත් සෙසු කල්යාණ මිත්‍රයන්ට ලොකු අනුග්‍රහයක් දැක්විය යුතුයි කියන චේතනාවෙන් මේ දානමය අනුග්‍රහයන් අපට දැක්වේ. අප මේ මොහොතේ හැම දිනමත් කෘතවේදීව සිහිපත් කරගමු. කල්යාණ මිත්‍ර කුමාර මහත්මයා, චන්ද්‍රා මහත්මිය සහ බණ්ඩාරනායක මහත්මිය, එතුමන්ලා අතර කලින් කිව්ව කල්යාණ මිත්‍රයනොත් අද දවසේ මේ බඳු ඒකීකින් ගත කරන්නට අපට අපේ වගකීම් බාරගත්තේ ගෙවල් වල රාජකාරී වල සිටින කල්යාණ මිත්‍රයනොත් ඔබ අප හැම දිනමත් මේ අලුත් අවුරුද්දේ අලුත් සැනසිල්ලක පරණ අසහනයෙන් තොරව අලුත් විවේකයක පරණ කාර්ය බහුලත්වයේ මිදී එමෙන්න අලුත් වූ නිදහසක පරණ හිරවීම් බැඳීම් වලින් කොටු නොවුණු එබඳු ඉලක්කයක් කරා යන්නට මේ සියලුම පුණ්‍ය කර්ම සහ කුසල් ඔබ අප හැම දිනාටම හේතු වේවා, වාසනාව වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.